භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස. එතකොට අද අපිට තියෙන්නේ 18 වෙනි ටිකේ නේද? 18 වෙනි ටිකේ තියෙන්නේ කතමේ ධම්මා අතීතාරම්මන, කතමේ ධම්මා අනාගතාරම්මන, කතමේ ධම්මා පච්චප්පන්නාරම්මන. එතකොට අතීතයේ අරමුණු කරගෙන පවතින අතීතයේ අරමුණු කරන ධර්මය මොනවද? මේ වචනවල අර්ථ තේරුම් ගන්න හොඳට. අනාගතයේ අරමුණු කරන ධර්මය මොනවද? වර්තමානයේ අරමුණු කරන ධර්මය මොනවද කියලා අහනවා. මේ ටික හොඳට අපි ඉගෙන ගත්තාම අර අපි මුලින් මතක් කළා මේ ස්කන්ධ ටික ඇසුරු කරගෙන සත්පුද්ගල ආත්ම භාවයෙන් කෙලෙස් ඇති කරගෙන අපි ගොඩාක් දුක් විඳිනවා. එතකොට මේ ධර්මතාව ටික තේරුම් ගත්තාම මේ සත්පුද්ගල ආත්ම භාවය ඇසුරු කරමින් පවතින කෙලෙස් ටික සම්පූර්ණම නැති කරන්න අපිට මාර්ගය පෑදෙනවා. ඒ කියන්නේ අතීත ධර්මය මොනවද කියලා අපිට තේරුම් ගත්තාම, ඒව ඇති වෙන්න පුළුවන් තැන් ටික තේරුම් ගත්තාම, අනාගතය අරමුණු කරන්න පුළුවන් මොනවද, ඒව ඇති වෙන්න පුළුවන් ටික කොතනද කියලා තේරුම් ගත්තාම, වර්තමානය කියලා හම්බ වෙන්න තැන, ඒව තියෙන ධර්මතාව මොනවද, ඒව ඇති වෙන උපත් ස්ථාන මොනවද කියලා දැනගත්තාම හොඳට තේරෙනවා. අපිට තේරුම් ගන්න පුළුවන් වෙයි අපි දුක් විඳිනවා නම් ලෝකය කියලා යමක් හම්බ වෙනවා නම් අපිට හම්බ වෙන්නේ මොන වගේ පරිසරයක් තුළද කියන ටික. ඒ වගේම අපිට මේ කෙලෙස් නැති කර ගන්නවා නම්, ලෝකය නැති කරනවා නම් නැතිකරන් අපිට කරන්න තියෙන්නේ මොන වගේ තැනකද කියන ටික හම්බ වෙයි. ඈ ඒ නිසා අපි මෙන්න මේ ටික හරිය වටිනවා, මේ ටික අපි කතා කරමු. මේකෙදි යම් ප්‍රශ්න ගැටලු කියන තැන් ටිකකුත් තියෙනවා. එතකොට කතමේ ධම්මා අතීත ආරම්මන, අතීත ආරම්මන ධර්ම කියලා කියන්නේ මොනවද? දැන් මේකෙදි මම එදා මතක් කළා, ඉස්සෙල්ලාම මේ නික්ෂේප කාණ්ඩේ හොඳට වචනේ පිරිසුදු කරලා පෙන්නනවා. වචනේ සැබෑ අර්ථයෙන්ම ධර්මයේ අර්ථය පෙන්නනවා, පදේ අර්ථය පෙන්නනවා, අර්ථකථා කාණ්ඩෙන් ඒකේ අර්ථය පෙන්නනවා. එතකොට මේ පදගතාර්ථේ, පදේ නියම ඇත්ත පෙන්නනවා මෙතෙන්දී. මේක තමයි පිරිසිදුම. අර කතමේ ධම්මා කුසල කිව්වහම කුසල කියන්නේ මෙන්න මේකයි. ඊට පස්සේ කුසල ධර්ම තියෙන තැන් ටික තමයි අර්ථකථා කන්නේ පෙන්නේ. මෙන්න මේ මේ තැන් වලින් දකින්න අර්ථය තියෙන තැන පෙන්වනවා. ඒ වගේ දැන් වචනේ අර්ථ පෙන්නනවා. කතමේ ධම අතීත ආරම්මන, ඔන්න හොඳට මේකේ අර්ථය ගන්න. අතීතේ ධම්මේ ආරබ්භ යේ උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා අතීත ආරම්මන. දැන් අතීත ආරම්මන කියලා කිව්වේ මොකේද? කතමේ ධම්මා අතීතාරම්මන, අතීතාරම්මන ධර්මය කියලා කිව්වේ මොකේද? අතීතයේ අරමුණු කරලා වර්තමානයේ උපදින චිත්තචෛතසික ධර්ම ටිකට කිව්වා මොකද්ද? අතීතාරම්මන. අතීතයට කිව්වා නෙමෙයි, ඉපද නිරුද්ධ වෙලා අතීතයේ විග අපේ අතීත අනාගත පච්චුප්පන්න කියලා අපි කළානේ අධහන තුනක් නේද? හටගෙන නිරුද්ධ වෙච්ච, ක්ෂය වෙච්ච, වැය වෙච්ච, නැති වෙච්ච, හටගෙන නැති වෙච්ච දෙයක් තමයි අතීතේ. ඒ අතීතයේ නිරුද්ධ වෙච්ච දේ, නැති වෙච්ච දේ අරමුණු කිරීම වශයෙන් වර්තමානයේක චිත්තචෛසික ටිකක් උපදිනවා නම් මෙන්න මේ අතීත ධම්මේ ආරම්භ උපයේ උපජ්ජන්ති චිත්තචෛසික ධම්මා ඉමේ ධම්ම අතීත ආරම්මන. එතකොට මේ සිතයි සිතුවිලි ටිකයි තමයි අතීත ආරම්මන ධර්ම කියලා කිව්වේ. එතකොට අතීත ආරම්මන කියලා අතීත රූප සද්ද ගන්ධ රස පොට්ටම් වලට යන්න එපා. තේරෙනවද කිව්වේ? ඒව එක්කද නිරුද්ධ වෙලා. ඒව සිහි කිරීම වශයෙන් වර්තමාන. ඒකයි ජී හොඳට බලන්න. ජී උපජ්ජන්ති. උපජ්ජන්ති කියනකොට වර්තමානෙන්නේ. එතකොට අතීතේ ධම්මේ ආරබ්භ යේ උපජ්ජಂತಿ චිත්තචේතසික ධම්මා. යම් චිත්තචේතසික ධර්මයක් උපදීන වර්තමානයේ ඉමේ ධම්මා අතීතාරමණ. මෙන්න මේවායි අතීතාරමණ ධර්ම. කතමේ ධම්මා අනාගත ආරම්මන. අනාගතේ ධම්මේ ආරබ්භ යේ උපජ්ජಂತಿ චිත්ත චේතසිකා ධම්මා ඉමේ ධම්මා අනාගත ආරම්මන. අනාගතේ අරමුණු කරලා දැන් චිත්තචෛතසික ධර්මතා ටිකක් පහළ වෙයි නම් මෙන්න මේ චිත්තචෛතසික ටිකට කියනවා අනාගත ආරම්මන කියලා. එහෙම නැතුව අනාගත ආරම්මන කියලා ඒ අනාගතය කියන්නේ න ආගත නොපෙමිනි. ආගත කියන්නේ එනවා, න ආගත නොපෙමිනි, නොහටගත්, පහළ නොවු, සකස් නොවු, හට නොගත්තා වූ, ඝණයට ගිය දේවල් අපි අනාගත කියන කොටස කළානේ. එතකොට ඒ නොකල නොවු, පහළ නොවු, හටගත්තේ නැති දෙයක් අරමුණු කරමින් දැන් උපදින චිත්තචෛතසික ටිකට කියන මොනවද? අනාගත ආරම්මන. එතකොට අනාගත ආරම්මන කියලා කිව්වේ වර්තමානයේ අතීත අනාගතය අරමුණු කරමින් වර්තමානයේ උපදින චිත්තචෛතසික ධර්ම ටිකට මිසක අනාගතය කියලා හිතට අරමුණු වෙන අරමුණු කරන රූප ශබ්ද ගන්ධ ටික එහෙම නෙමෙයි. ආරම්මන නෙමෙයි. තේරණේ නැහැ. ඊට පස්සේ කතමේ ධම්මා පච්චුප්පන්න ආරම්මන. මේ පච්චුප්පන්නේ ධම්මේ ආරබ්භයේ උපජ්ජಂತಿ චිත්තචේතසික ධම්මා මේ ධම්මා පච්චුප්පන්න ආරම්මන. වර්තමාන ධර්මයන් ආරම්භය යම් චිත්තචේතසික ධර්මතා ටිකක් උපදීන මෙන්න මේකට කියනවා මොකද්ද? පච්චුප්පන්න ආරම්මන නැත්නම් වර්තමාන ආරම්මණයයි කියලා. ඔන්න දැන් මේ තමයි වචනේ අර්ථය. මේක තමයි නික්ෂේප කාණ්ඩෙන් අපිට වචනේ හොඳට පැහැදිලි කරලා දුන්නා. එතකොට ඕක පටල ගන්න එපා. දැන් කොයි විදිහකට ගත්තත් අපි නිකමට ගම්මු රූපාරම්මනා කියලා කියනකොට ඔගොල්ලෝ රූපයට බහින්න එපා. රූපං ආරබ්බ යේ උපජ්ජಂತಿ චිත්තචේතසික ධම්මා මේ ධම්මා රූපාරම්මන. රූපය අරමුණු කළ දැන් චිත්තචෛතසික ධර්ම ටික උපදීන මේකයි රූපාරම්මණය කියන්නේ. එතකොට එහෙම නැතුව බාහිර එකකට යන්න එපා. තේරණේ? අතීත ධම්මේ ආරම්භ උපජ්ජති චිත්තදේශික ධම්ම අතීත ආරම්මන වුණානේ. එහෙනම් මම කියන එක තේරෙනවා. රූපේ අපි මම මේ උපමාවක් කියන්නේ රූපේ ආරමුණු කළා යම් චිත්තචෛතසික ටිකක් උපන්නොත් ඒ චිත්තචෛතසිකට කියනවා මොකද්ද? රූපාරම්මන කියලා. හරි. අන්නේ වගේ අර්ථය ගන්න මම මේ කිව්වේ. දැන් අපි නික්ෂේප කාණ්ඩයෙන් පෙන්නපු ටික අපි අර්ථකථා කාණ්ඩයෙන් බලමු. විසිරලා බෙදිලා තියෙන තැන් ටික පෙන්නනවා. ඊට පස්සේ අපි අරගෙන අටුවා චර්ණ වහන්සේලාගේ අදහසුත් කතා කරමු. ඊට පස්සේ මගේ අදහස් ටිකත් කතා කරමු. ඊට පස්සේ අර්ථකථා කාණ්ඩයේදී හම්බ වෙනවා ඒක බෙදලා අපිට පෙන්නනවා. කතමේ ධම්ම අතීත ආරම්මන කියලා. අතීත ආරම්මන කියලා කියන්නේ මොන ධර්මද කියලා නියත අතීත ආරම්මනයක් පනවන්න පුළුවන්. නියත වශයෙන්ම අතීත ආරම්මනයක් පනවන්න පුළුවන්. විඥානං ඡායතන, නේව සංඥා නාසඤ්ඤායතන ඉමේ ධම්ම අතීත ආරම්මන. මේ දෙක විතරක් දාන්නේ අනිත් තැන්වල නැතුව නෙමෙයි. නියතයක් වශයෙන් පනවන්න පුළුවන් ස්ථිර වූ චිත්තචෛතසික තියෙනවා මෙන්න මේ දෙකේ. මොකද විඥානං ඡායතනය ඊට යට ආකාස ඥායතනය අරමුණු කරගෙනමයි හැම වෙලෙම චිත්තචෛතසික ටික උපදින්නේ. එතකොට මේ ඒ අතීතය අරමුණු කළයි විඥානං ඡායතනය සිත් උපදින්නේ. එතකොට ආකින්චායතනිය අරමුණු කරගෙනයි මේව සංඥානා සංඥායතනිය සිත් උපදින්නේ හැම වෙලෙම. ඒ වගේ ධර්මතාවයක් තියෙන නිසා විඥානංචායතනිය, මේව සංඥානා සංඥායතනිය දෙකට කෙලින්ම කියන්න පුළුවන් අතීත ආරම්මනා කියලා. නියත අනාගත ආරම්මන නැත්ති. නියතියක් වශයෙන් අනාගත ආරම්මනයක් කියලා එකක් නැහැ. ඒකෙදි බොහොම වටිනා. ඒ කියන්නේ අනාගතයේ මෛත්‍රී බෝසතාණන් වහන්සේ බුදු වෙනවා කියලා එහෙම ධර්මතා නුවණින් නැතුව නෙමෙයි. නමුත් නියත එහෙම දෙයක් අරමුණු කරන ස්ථිර සිතක් නැහැ. දැන් මේ සිත් ඇත්තෙන්නේ මේ කතා කරන්නේ. මේ අටුවාවේ දේවල් තියෙනවා අපි බලමු ඈ. ඊට පස්සේ ඔන්න කතමේ ධම්මා පච්චුප්පන්න ආරම්භන. හොඳට මේන්න මේ ටික හරි වටිනවා අපේ ජීවිතයේද. දෙපංච විඥානානි තිස්සෝ මනෝ ධාතුය. ඉමේ ධම්මා පච්චුප්පන්න ආරම්භන. තන්නිකරම පිරිසිදුම දෙපස් විඥානයි. කුසල අකුසල චක්කු විඥාන දෙක, සෝත විඥාන, ගාහන විඥාන, ජීව විඥාන, කාය විඥාන කියන මේ සිද්ධාය. තුන් ආකාර මනෝ ධාතු. මොකද්ද? අකුසල විපාක මනෝ ධාතු සිත, කුසල විපාක මනෝ ධාතු සිත, ක්‍රියා මනෝ ධාතු සිත කියන මේ තුන් සිත. ඔකට අපි කියන්නේ චිත්ත විදියකට මොකද්ද? සම්පටිච්ඡන සිතනේ. සම්පටිච්ඡන සිත කියන්නේ. මෙන්න මේ සිත් 13 තියෙනවනේ. මෙන්න මේ සිත් 13 සම්පූර්ණම වර්තමානයකමයි යෙදෙන්නේ. තේරුණා නේද? වර්තමානයකමයි යෙදෙන්නේ. මේ චක්කු විඥානේ අභිනිපාත මාත්‍රයක්ම දැනගන්නවා හැම වෙලෙම. චක්කු විඥානේට බෑ අතීත ධර්මයන් අරමුණු කරන්න කියන එකක් කියනවන්න මේකෙන්. චක්කු විඥානේට බෑ අනාගතයක් සිහි කරන්න කියන එක කියනවා. මොකද මේව හරි වටි අපේ භ්‍රමචර්යාවට. මොකද අපි දැකපු දේ සිහි කරන්න කියලා අපි රැවටෙනවනේ. දකින්න තියෙන දේ සිහි කරන්න කියලා අපි රැවටෙනවනේ. නමුත් හොඳට දකින්න චක්කු විඥාණයට පුළුවන් කොච්චරද? අභිනිපාත මාත්‍රයක්. ඇස් ඉදිරිපිට ආපු රූප තතහ මාත්‍රය දැනගන්න පිරිසිදු වර්තමානයක් විතරමමයි. තියෙන ඒ විදිහට. එතකොට අර අතෙන්දි අර අර්ථය හැම වෙලෙම තියෙන්නුනේ පච්චුප්පන්න ධම්මේ ආරබ්බ ඊ උපදි චිත්ත චේතසික ධම්ම. එතකොට චක්කු විඥානයත් ඒ සිතේ උපදින චෛතසික ටිකටත් කියනවා පච්චුප්පන්න ආරම්මන. සෝත විඥානයත් ඒ සිතේ උපදින චෛතසික ටිකටත් කියනවා මොකද්ද? පච්චුප්පන්න ආරම්මන. වර්තමාන. මොකද සද්දේ හැම වෙලෙම වර්තමානයකමයි මෙයා දැනගන්නේ කියන කාරණාව. ඔන්න අතීත ආරම්මන කියලා කිව්වේ මොකද්ද? විඥාන ඡායතනේ, නේව සංඥාන සංඥාද මේ ස්ථීර වූ ධර්මතාවයන්ගෙන් කියන්නේ. නියත අනාගත ආරම්මනයක් නැහැ, නියත එකක් නැහැ. ස්ථීරෝ මේ වගේ පණවන්න පුළුවන් සිතකින් ස්ථීරෝ පණවන්න පුළුවන් එක සිතක් නැහැ. වර්තමාන ස්ථීරෝ පණවන්න පුළුවන් සිතකින් දෙපස් විඥානයක් තුන් මනෝ ධාතුවත් කියන මෙන්න මේ ටික. ඊට පස්සේ දැන් මේක අපහු බෙදනවා තව ක්‍රමයකින්. දැන් ওই නියතියක නෑ මේ ස්ථීරව පනවන්න පුළුවන් ටික පැන්නේ. කාමවචරස්ස කුසලස්ස විපාකතෝ දස චිත්තුප්පාදා. අකුසලස්ස විපාකතෝ මනෝ විඥාන ධාතු උපේක්ෂා සහගතා. ක්‍රියා අහේතුක මනෝ විඥාන ධාතු සෝමන සහගතා. ඉමේ ධම්මා සියා අතීත ආරමණ සියා අනාගත ආරමණ සියා පච්චුප්පන්න ආරමණ. මෙන්න මේ කාමවචරස කුසලතෝ කුසලස විපාකතෝ දස චිත්තුප්පාද. කාමවචර කුසල විපාකයන්ගෙන් දස ආකාර සිතක් උපදින කොට මොකද්ද? සහේතුක මහ විපාක සිත අට තියෙනවනේ. ඒ අටයි. ඒ වගේම සෝමනස්ස සහගත උපේක්ෂ සහගත මනෝ විඥාන සම්තිර්ණ කියලා අපි කියන්නේ. ඒ සිද් දෙකයි මේ 10. මොකද ඒකෙදි අපි කියමු අටුවාවේ තියෙනවා අපිට බලා ගන්න පුළුවන්. ප්‍රතිසන්දි ගණ්ඩ ඒ ප්‍රතිසන්දි සිතේ කර්මය කර්ම නිමිත්ත ආවර්ජනය කරන වෙලාවේදී ඔන්න දැන් ඒ සිත අතීත ආරම්මණය කියනවා. ඊට පස්සේ ගතිය ගති නිමිත්ත අරමුණු කරන අරමුණු වෙන වෙලාවේදී මේ සිතට අනාගත ආරම්මණය කියන ඒ සිතම. ඊට පස්සේ ප්‍රතිසන්දි පැමිණි අවස්ථාවේදී ඒ සිත පච්චුප්පන්නයි කියනවා. තේරෙනවා නේද? එතකොට දැන් කාමාවචර විපාක සිත අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන වෙන්නේ එක සිතක්. එයා ඒ සිතට අන්තිම චුතිසිතට කර්ම නිමිත්ත හසු වෙන අවස්ථාවේදී කර්මය කර්ම නිමිත්ත ගතිය ගති නිමිත්ත ප්‍රතිසන්දි කියලා අපි කියනවානේ. එතකොට කර්මය කර්ම නිමිත්ත කියනකොට අතීතය බලාගෙන තියෙන්නේ. ඕන දැන් ඒ සිතට නම් කරන්න පුළුවන් දැන් අතීත ආරමණ ඒ විපාක සිතම කිසි විටක. එතකොට ඒකම ඉපදෙන තැන ආපායන ගිනිදල් පේනවා දිව්‍ය ලෝකේ නම් මල් මාලා පේනවා කරත්ත පේනවා කියලා කියන්නේ. ඕන එතකොට ගතිය ගති නිමිති පේනවා. එතකොට අනාගත ආරමණයි. ඊට පස්සේ ප්‍රතිසන්දි වශයෙන් පෙමුණාම පටිපන්න ආරමණයි. ඊට පස්සේ අකුසලස්ස විපාකතෝ අකුසලස්ස විපාකතෝ මනෝ විඥාන දතු උපේක්ෂසහගත. ඒකටත් එහෙමයි. ඒකටත් කර්මය මොකද අහේතුක සිතක ඉන්නේ ප්‍රතිසන්දි වශයෙන් ගත්. එයාට කර්ම කර්ම නිමිති ගන්නකොට ඔන්න අතීත ආරමණ. ආය සතර පායේ හෝ කොතනක හෝ නිමිත්තක් වෙනකොට අනාගත ආරමණය ප්‍රතිසන්දි පච්චුපන්න ආරමණය වෙනවා. එතකොට ක්‍රියා අහේතුක මනෝවිඥාන දාස සෝමනස්සහගත. ඒකත් අර විදිහටම අතීතය ආරමුණු කරන්න පුළුවන් අනාගතය ආරමුණු කරන්න පුළුවන් වර්තමානය ආරමුණු කරන්න පුළුවන්. හරිද? ඉමේ ධම සියා අතීත ආරමණ සියා අනාගත ආරමණ සියා පච්චුපන්න ආරමණ සියා කියලා කිව්වේ මෙයාට මේ ප්‍රතිසන්දි විපාක සිතට අතීත ආරම්මණමයි කියලා කියන්න බෑ. මොකද කර්මය කර්ම නිමිත්ත ඇසුරු කරන වෙලාවේදී ඔන්න අතීත ආරම්මණ වෙලා නිසා. ඒකයි සියා කියලා කිසි තැනකදී කිසි විටකදී. මෙයාට අනාගත ආරම්මණමයි කියලා කියන්න බෑ. ගතිය ගති නිමිත්ත ආරමුණු කරන වෙලාවේදී විතරයි අනාගත ආරම්මණ. එකම සිතේ. නමුත් මෙයාගේ තුන් චරිතයක් තියෙනවා. අතීතයත් ආරමුණු කරනවා අනාගතයත් ආරමුණු කරනවා වර්තමානයකත් හැතරෙනවා. ඒ නිසා කාමවචරස්ස කුසලස්ස විපාකතෝ දසචිත් උපාද අකුසලස්ස විපාකතෝ මනෝවිඥාන ධාතු පේක්ෂසහගත ක්‍රියා මනෝවිඥාන ද ක්‍රියා හේතුක මනෝවිඥාන ධාතු සමනසහගත මෙන්න මේවා අතීත අරමුණු. එතකොට අතීත අරමනා කියලා කිව්වේ මෙන්න මේ සිතේ තියෙන චිත්තචෛසික ටික විතක අතීතය අරමුණු කරන ධර්මයේ යන ගායනයටපත් වෙනවා. තේරණා නේද? මේ විපාක සිත කියපු එකේ විපාක සිතත් ඒ සිතේ තියෙන චෛතසික ටිකත් විතක අතීතය අරමුණු වෙනවා යන ගණේටත් යනවා. මේ සිතත් මේ සිතේ තියෙන චෛතසිකත් විතක අනාගත අරමුණු වෙන ධර්මයෝ යන ගණේට යනවා. මේ සිතත් මේ සිතුලිත් විතක වර්තමාන අරමුණු කරන ධර්මයේ හැටිට යනවා. එතකොට අතීත අනාගත වර්තමාන කියන තුන් ආරම්මණයම ආරම්මණය වෙලා තියෙන්නේ වර්තමානයේ චිත්තචෛසික ටිකයි කියන එක තේරුම් ගන්න. ඔන්නෝ මම නිකන් වෙන අදහසක් ඔන්නෝ චිත්තචෛසිකයන් ගානිට කෙනෙකුට දකින්න පුළුවන් නම් මෙයා අතීත අනාගත වර්තමාන තුනෙම මිදේ. හරිද? අපි ඒක බලමු. මොකද මේ චිත්තචෛසික ටිකේ ගාවට එනකොට අතීත අනාගත වර්තමානයක් නැහනේ. තේරුම් දෙකේ මේක. එතකොට ඔන්න ඒක තුනවා ඊට පස්සේ මෙන්න මෙතනදී ටිකක් හිතිය යුතුයි අපි වර්තමානයේදී මේ කාමවචර කුසලං අකුසලං ක්‍රියාතෝ නව චිත්තුප්පාද ක්‍රියාතෝ නව කියලා කිව්වේ සහේතුක ක්‍රියාසිත මහා ක්‍රියාතිසිත 8යි ක්‍රියා හේතුක මනෝවිඥාන ධාතුවක් තියෙනවනේ හසිත උපාදිත කියලා අපි කියන්නේ. එතකොට මෙන්න මේ සිතයි රූපවචර චතුත්ථ ධානං කුසලතෝච කිරියතෝච රූපවචරි චතුත්ථ ධානේ කුසලයත් ක්‍රියාවත් ඉමේ ධම්මා සියා අතීතාරමණ සියා අනාගතාරමණ සියා පච්චුප්පන්න ආරමණ සියා නවත්තබ්බා අතීතාරම්මනෝපි අනාගතාරම්මනෝපි පච්චුප්පන්න ආරම්මනෝපි. හරිද? එතකොට කාමාවචර කුසල සිතකින් අතීතාරම්මන වෙනවා කියලා කියන්නේ කොහොමද? කෙනෙක් දන් දීලා සිල් රැකලා උපෝසත කර්ම කරලා පසුව ඒ ටික සිහි කරනවා කියන්නකො. සිහි කරනකොට උපදින කුසල් සිතක් තියෙනවා නම් නැත්තම් අතීතයේ කළපු යහපතක් සිහි කළා යම් වර්තමාන කුසලයක් උපදී නම් තමන් කරපු හොඳ දෙයක් හරි එතකොට මේ වර්තමානයේ මේ කුසල්සිත අතීත ආරම්භනයි. දැන් සෝභිතහාමුදුර ධර්මදේශනාවට ගිහින් ආපු එක ආවර්ජනා කරනවා කියන්නකෝ. දැන් ආවර්ජනා කළ සත්තුතුන චිත්තන උපදීන චිත්තචෛතසික ධර්ම කුසල්. එතකොට ඒ කුසල්සිතට අතීත ආරම්භන වෙලා තියෙනවා. ඊට පස්සේ සද්ධාතිස්සහාමුදුර මෙතෙන් ඉඳන් හිතනවා මං කුටියට ගිහිල්ලා භාවනා කරනවා කියලා. ඈ සතර ගිවා ගන්න ඕනේ වීර්යයකට යුතුයි කියලා අනාගතය අරමුණු කරලා දැන් කුසල්සිතක් උපදිනවා. දැන් මේ සිතත් හිතේ තියෙන චෛසික ටික අනාගත ආරම්භනයි. අනාගත ආරම්භනයි. එතකොට දැන් ඇස් ඉදිරි පිටට ආපු දෙයක් වර්තමානයේ ඇස් ඉදිරි පිටට ආපු දෙයක් අර රූප ආරම්භණම් වා සද්ධා ආරම්භණම් වා කියලා කියන්නේ. එතකොට ඒකේ කුසලයේ ඇති වෙන විදිහට හිතනවා. එතකොට මේ සිත පච්චුප්පන්න ආරම්භණම්. අකුසලයක් එහෙමයි. කෙනෙකුට පුළුවන් තමන් කරපු නරක දෙයක් හෝ තමන්ට කරපු නරක දෙයක් හෝ සිහි කරලා දැන් තරහ ඇති කරගන්න පුළුවන්. ලෝභයක් ඇති කරගන්න පුළුවන්. දැන් අකුසල සිතකුයි චෛසික ටිකයි උපදින්න පුළුවන් අතීතයේ දෙයක් සිහි කරගෙන කෙනෙකුට. එතකොට මේ අකුසලයේ අතීත ආරම්භනයි. තව ටිහිකින් කරන කෙනෙක් මරන්න ඕනේ, සතක් මරන්න ඕනේ, දඩේ මේ යන්න ඕනේ කියන මට්ටමේ අනාගතේ කරන්ඩ යමක් අරමුණු කරලා මේ අකුසල සිත උපදින්න පුළුවන් වර්තමානයේ. එතකොට මේ අකුසල සිත අනාගත ආරම්භනයි. දැන් ඇස් ඉදිරි පිටට ආපු දෙයක් ආරම්භය අකුසල් සිතක් උපදින්න පුළුවන්. එතකොට මේ සිත පච්චුප්පන්න ආරම්භනයි. එතකොට ක්‍රියාතෝ නව චිත්තපාදා ක්‍රියාසිතවලුනොත් අතීතය අරමුණු කරන්න පුළුවන්, ওই වගේ අනාගතය අරමුණු කරන්න පුළුවන්, වර්තමානයේ දැනගන්න පුළුවන්. රූපාවචර චතුත්ථ ධානං කුසලතෝච කිරියතෝච. රූපාවචර චතුත්ථ ධානයේදී කුසල වශයෙන් ක්‍රියා වශයෙන් අතීත ආරම්මණ වෙන්න පුළුවන්, අනාගත ආරම්මණ වෙන්න පුළුවන්, පච්චුප්පන්න ආරම්මණ වෙන්න පුළුවන්. අපි කියමු දැන් මේ චතුත්ථ ධානයේ ඉඳලා යම් කිසි කෙනෙකුට පෙරවිසු කඳ පිළිවෙලක් බලන්න පුළුවන්. ඒ මේ ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ නුවණකින් අතීතය ආවර්ජනා කළොත් මෙයාගේ මේ චිත්තචෛසික දැනුම අතීත ආරම්භක. අනාගතේ වෙන දෙයක් ගැන බලන්න පුළුවන්. බලනකොට මේ චිත්තචෛසික ධර්ම අනාගත ආරම්භක. වර්තමාන ධ්‍යාන සම්ප්‍රයුක්ත වූ ධර්මයන් ඉතින් දැනගන්න පුළුවන්. පච්චුප්පන්න ආරම්භක. හරිද? ඊට පස්සේ හරි. ඊට පස්සේ පෙන්නනවා න වත්තබ්බා අතීත ආරම්මනාපි අනාගත ආරම්මනාපි පච්චුප්පන්න ආරම්මනාපි. ආපහු පෙන්නනවා කාමවචර කුසල්ද අකුසල්ද මේ ක්‍රියාසිත නමයේද රූපවචර චතුත්ථ ධානයේ කුසලයයි ක්‍රියාවයි කියන ටිකද අතීත ආරම්මනයිද අනාගත ආරම්මනයිද පච්චුප්පන්න ආරම්මනයිද නොකිය යුතුයි කියලා පෙන්නනවා. අප පස්සේ කියනක මම මේකේ තියෙන අදහස කියන්නම්. එතකොට මට ඒකට එහෙම තාම මුකුත් නැහැ, අදහසක් විතරයි තියෙන්නේ. නමුත් අටුවාවේ තියෙනවා මෙහෙම. අසංකත ධාතුවත් හැම රූපයක්මත් අනාරම්මනයි. තේරෙනවා නේද? අසංකත ධාතුවත් හැම රූපයක්මත් අනාරම්මනයි, ප්‍රඥාප්තියත් අනාරම්මනයි. යම්කිසි වෙලාවකදී කාමවචර කුසල සිත් අතීත ආරම්මන, අනාගත ආරම්මන, වර්තමාන ආරම්මන නොකිය යුතුයි. මොකද්ද? සීක පුද්ගලයේ සෝවාන් සකදාගාමි සීක පුද්ගලයා නිවන අරමුණු කරන වෙලාවට නිවන අනාරම්මන ධර්මයක් නිසා තේරණේද? නිවන අරමුණු කරන වෙලාවට නිවන අනාරම්මන ධර්මයක් නිසා එතකොට අතීත ආරම්මණය, අනාගත ආරම්මණය, වර්තමාන ආරම්මණය කියලා කියන්න බෑ කියලා කියනවා. එතකොට අකුසල වලින් සත්වයක් පුද්ගලයේ කෙනෙක් කියලා ප්‍රඥප්තිය අරමුණු කරන වෙලාවේදී අකුසල සිටින් ප්‍රඥප්තිය, එතකොට මේ කුසල් සිටිනුත් නිවන අරමුණු කරනකොට හෝ ප්‍රඥප්තිය අරමුණු කරනකොට, නමුත් අකුසල් සිටින් නිවන අරමුණු කරන්න බැහැනේ. ඒ වෙලාවේදී ප්‍රඥප්තිය අරමුණු කරනකොට ප්‍රඥප්තියත් අසංකතයි. ඒ නිසා ප්‍රඥප්තියද නවත්තබ්බං පච්චුප්පන්න ආරම්මන, අනාගත ආරම්මන, අතීත ආරම්මන කියන න්‍යාය පිහිටලා ඒ වෙලාවේදී ඒ අකුසල සිතද දැන් ප්‍රඥප්තිය අරමුණු කරන නිසා කිය යුතුයි අතීත ආරම්මන, අනාගත ආරම්මන, පච්චුප්පන්න ආරම්මන නොකිය යුතුයි කියලා. මම මේ අවංකව කියන්නේ අටුවාවේ තියෙන අදහස් ටික, මගේ අදහස් ටිකකුත් තියෙනවා. ඊට පස්සේ ක්‍රියාසිත ටිකෙත් පෙන්නනවා. දැන් රහතන් වහන්සේලාට ඥාන සම්ප්‍රයුක්ත සිත්තික තියෙනවනේ. ඥාන සම්ප්‍රයුක්ත සිත්තිකෙන් නිවන ආරම්මණය කරන වෙලාවේදී මොකද්ද? නවත්තබ්බා. අතීත ආරම්මන අපි, අනාගත ආරම්මන, පච්චුප්පන්න ආරම්මන අපි. ඥාන විපයුක්ත සිත්තික තියෙනවනේ. ඒ මොකද? ඥාන විපයුක්ත සිත්වලදී නිවන අරමුණු කිරීමක් වෙන්නේ නැහැ කියනවා. ඒ වගේ වෙලාවකදී ප්‍රඥප්තිය අරමුණු කරනෝනේ කියලා. මේ මම කිව්වේ මේකේ තියෙන අටුවා අදහස. මේ පිළිවි තිබුණු ඉස්සෙල්ලා මම අර කියන්නේ අතීත අනාගත තුන් කාලට බෙදලා උත්තර ටික. මේ අටුවා ආචාර්යන් වහන්සේගේ අදහස් ටික තමයි මම ඉදිරිපත් කළේ. දැන් මෙතනදී අපි සාධාරණ අදහසකින් ගමු. මම මේ කතා කරන වචනේ හොඳට අර්ථය පිළිထන්න මේක හරි වටේ. අතීත ආරම්මන, අනාගත ආරම්මන, පච්චුප්පන්න ආරම්මන ධර්ම මොනවද? ඒ වරමුණු කිරීම වශයෙන් වර්තමාන උපදින චිත්තචෛසික නේද? හරි. දැන් නිවන අනාරම්මනයි. දැන් මෙතනදී අහන්නේ කතමේ ධම්මා අතීත ආරම්මන, අනාගත ආරම්මන, පච්චුප්පන්න ආරම්මන කියලානේ. හරි. දැන් මේ අකුසල් සිතට අහන්නේ ප්‍රඥප්තිය ගැන නෙමෙයි. නිවනට අනාරම්මනයි කියන්න බැරි. නිවනට අතීත ආරම්මන, අනාගත ආරම්මන, වර්තමාන ආරම්මන කියන්න බැරි කියන එක නෙමෙයි අහන්නේ. ප්‍රඥප්තියට අතීත ආරම්මන, අනාගත ආරම්මන, වර්තමාන ආරම්මන ගැන නෙමෙයි මේ අහන්නේ. තේරෙනවද මේ කියන එක? රූපේට අතීත ආරම්මන, අනාගත ආරම්මන, වර්තමාන ආරම්මන කියන්න බැරි ඇයි කියන එක නෙමෙයි අහන්නේ. මේ කුසල් සිත ගැන, අකුසල් සිත ගැන, යකුසල් සිත ගැන යහන්නේ. ඒකෙන් මං කියුවේ, මං කියන එක තේරුම් ගන්න. ඒ කියන්නේ මේ කුසල් සිතින් ප්‍රඥප්තිය අරමුණු කළොත් තේරෙන්නේ. දැන් ප්‍රඥප්තිය අතීත ආරමණය, අනාගත ආරමණය, පච්චුප්පන්න ආරමණය වුණා කියලා සිතින් අරමුණු කළා නම් තියෙන්නේ මේ සිතට කියන්න පුළුවන් ද අතීත ආරමණ, අනාගත ආරමණ, පච්චුප්පන්න ආරමණ නෙමෙයි කියලා? තේරෙන්නේ නැද්ද මං කියන්නේ? අතීත ධර්මයේ ආරම්භය උපදින චිත්තචෛතසික ධර්මනේ අතීත ආරමණ. ඒ අතීතේ නිරුද්ධ වෙච්ච ඒ රූපාදී අරමුණුද අතීත ආරමණ නෑ. එහෙනම් ප්‍රඥප්තියද අතීතද, අනාගතද, වර්තමානද ආරම්මන කියලා කියන්න බැරි කියන එක එන්න ඕනේ. ඒකට පෙන්වන්න ඕනේ ප්‍රඥප්තියද මේ හිතද. දැන් හිත අතීත ආරමණය, අනාගත ආරමණය, පච්චුප්පන්න ආරමණය උනේ කොහොමද කියලායි මම අහන්නේ. මොකද දැන් අපි කියමු ප්‍රඥාප්තිය ආරම්භය යේ උපජ්ජති චිත්තචේතසික ධම්ම. ඉමේ ධම්ම න අතීත ආරමණ න අනාගත ආරමණ න පච්චුප්පන්න ආරමණ කියනද කියන්නේ එතකොට අපි. හරි අසංකතය අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පාරම්මනද නොකිය යුතුයි. හරි. අසංකතේ අරමුණු කරගෙන උපදින චිත්තචෛතසික ධර්ම ටික. ඒ චිත්තචෛතසික ධර්ම ටිකත් අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පාරම්මනද නොකිය යුතුයි කියලා කියනවානේ. අසංකත ධාතුව හරි. තේරුණා මේ කියන එක? මේක ඉතාම සියුම් සිද්ධියක් මම කියන්නේ. මම මුලින්දම අතීත ධර්මයේ ආරම්භ උපජ්ජති අපි කිව්වේ දැන් රූපය අරමුණු කරලා වර්තමානයේ උපදින චිත්තචෛතසික ධර්ම වලට කියනවා මොකද්ද? රූප ආරම්මන. එතකොට මේ චිත්තචෛතසික ධර්ම ටිකනේ රූප ආරම්මනෝනේ. රූපය අනාරම්මන. රූපය කියන එක ආරම්මනයක් නෙමෙයි. අනාරම්මනයි. ඒ රූපය අරමුණු කිරීම වශයෙන් උපන්න චිත්තජයසික ටිකනේ. තේරෙන නේද? එතකොට රූපය අනාරම්මන රූපය අරමුණු කරනකොටත් චිත්තජයසික ධර්ම මෙතනදී සාරම්මන වෙලා නැහැ. අනාරම්මන ගණිත ගියේ නැත්තම්. ප්‍රඥප්තිය අරමුණු කරනකොටත් ප්‍රඥප්තිය අනාරම්මනයි. ඒක අරමුණු කරන සිත සාරම්මන වෙලා නැද්ද?
එහෙම නැත්නම් කියන්නේ මම කරන්න
බෑ කියන්නේ. ඉතින් මම කියන එක තේරෙන්නේ නැද්ද තාම? තච්චුනේ නෑ මම කියන එක. දැන් හොඳට පිහිටන්ඩ අරමුණු වෙන වස්තුව පැත්තෙන්ද ඒ වස්තුව අරමුණු කරන චිත්තචෛතසික පැත්තෙන්ද මේ උත්තරය උනේ අපිට? චිත්තචෛතසික පැත්තෙන්. දැන් ප්‍රශ්නේ අහන්නේ මේ අකුසල් සිත අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පන්න ආරම්මනද කියන්න බැරි මොන වගේ අවස්ථාවකටද කියලා. එතකොට වස්තුවේ පැත්තෙන් වස්තුව කිව්වේ අරමුණු සිත අරමුණු කරන වස්තුව. ඔන්න වස්තුව හැටියට ගන්නකො ප්‍රඥප්තිය. ප්‍රඥප්තියේ ස්වභාවය තමයි සිතට අරමුණු ගන්න බෑ. අරමුණු වෙන්නේ නැහැ. ඇයි ඒ සිතෙන් අරමුණු කරන්න පුළුවන් මේ වස්තු අරමුණු කළා සිතේ වර්තමාන චිත්තජෛතික ධර්ම සිතක් උපදිනවා ජෛතික එක්ක. ඒ උපදින සිතයි ජෛතිකයි තමයි ආරම්මන ධර්මය. තේරුණා නේද? එතකොට දැන් ඒ වස්තුව අරමුණු කරන්න බෑ කියලා ඒ වස්තුවේ තියෙන ගතියම කියන්න පුළුවන්ද මේ සිතටයි ජෛතික ටිකටයි කියලා මම අහන්නේ. දැන් නිවන අනාරම්මනයි. හරිද? නිවන අනාරම්මනයි කියලා කියන්නේ හැම වෙලාවෙම අසංකත ධාතුවක් තියෙනවා නම් අසංකතම තමයි. ඒ නිවන අරමුණු කරනවා කියලත් අපිට නිරෝධ සංඥාවක් සිහි කරන්න පුළුවන්. අපි තුල ප්‍රහාණය වෙච්ච කෙලෙස් ආවර්ජන කරන්න පුළුවන්. ඒ කියලා අපිට සිතින් චිත්තචෛසික ටිකක් තමයි සිහි කරගන්න වෙන්නේ. අපි සිහි කරන එක නිරෝධ සංඥාව අසංකතේ නෙමෙයි. තේරෙනවද? දැන් අපිට මොහොද සිහි කරන්න පුළුවන්නේ? අපි සිහි කරනවා කියන සිතත් සිතුවිලි ටිකත් මත ඉපදුනේ මොහොද බලාගෙන නම් මේ සිතයි සිතුවිලි කියන්නේ ওই වතුරද? නෑ. එතකොට වතුර මට සිහි කරන්න පුළුවන්ද? ඒ කියන්නේ වතුර හිතට ගන්න පුළුවන් හිත ඇතුළට එනවද වතුර? හිතෙන් වතුර සිහි කරනවා කියලා සිතුවිලි ටිකක් වතුර කියන සංඥාවක් විතරයි මට උපදව ගන්න පුළුවන් නේද? එතකොට දැන් ඔකෙදි මගේ අදහස තමයි රූපයටත් නිවනටත් අනාරම්මනයි කියන්න හේතුව තමයි කවදාවත්ම රූපය නිවනයි කියන ධර්මතා දෙක සංකතී තුබු වස්තුමේ අසංකතී තුබු වස්තු අර. හරිද? ඒවා අරඹය අපිට සිතින් සිතුවිලි සිහි කරන්න පුළුවන්. සිතුවිලි දැනගන්න පුළුවන්. සිතුවිලි හසුරවන්න පුළුවන්. ඒ වස්තු ඒ සිද්ධියකට අයිති නෑ. එහෙම සිද්ධියක් ඇත්ත තියෙන්නේ. නමුත් ඒක අපිට තේරෙන්නේ නැත්තම් දැනට මං අදහසක් කළේ අටුවාවේ අටුවාචරින් වහන්සේලා පෙන්වන්නේ ওই විදිහට. නමුත් මගේ පෞද්ගලික අදහසක් මේ. මම මේක මතක් කළ යුතුයි. ඒක ඔබ වහන්සේලා ගන්නත් එපා, බැහැර කරන්නත් එපා, හදවතේ කොනක තියාගන්න. මගේ අදහස තමයි මේක. කුසලසිත අතීත ආරම්මණයි අනාගත ආරම්මණයි පච්චුප්පන්න ආරම්මණයි නොකිය යුතුයි කිව්වේ ඒ සිතින් නිවන අරමුණු කරන හින්දා ප්‍රඥප්තිය අරමුණු කරන හින්දා නෙමෙයි. ප්‍රඥප්තිය නිවන අරමුණු කරන්න පුළුවන් නම් එයා ආරම්මණයක් වෙලා එහිත දැන්. මොකද එයා අරමුණු කරලානේ. අරමුණු කරන වස්තුව මත තීරණය වෙන්නේ නැහැ. මෙයාගේ ගතියයි ඕනේ. මේ සිතින් නිවන අරමුණු කළා නම් ප්‍රඥප්තිය කියන එක අරමුණු කරලා නම් එයා කළා වැඩක්. ඒ ප්‍රඥප්තිය අනාරම්මන වුණාට ප්‍රඥප්තිය අනාරම්මනයි කියුණාට මෙයාට සාරම්ම මෙයා අරමුණු කළා ප්‍රඥප්තිය. චිත්තයයිසික පැත්තෙන් ගත්තොත් මේක සාරම්මනයි. වස්තුවේ පැත්තෙන් තිබ්බහමයි අපිට මේකේ දෝෂයක් එන්නේ නැත්තේ. නමුත් මම කියන්නේ කුසල් සිත් ඇත්තහුගේ අකුසල් සිත් ඇත්තහුගේ හෝ ක්‍රියා සිත් ඇත්තහුගේ යම් වචනයක් වචන කතා කරන බව වචී විඤ්ඤාපනයක් වචී විඤ්ඤාප්තියක් තියෙනවා. කුසල් සිත් ඇත්තහුගේ අකුසල් සිත් ඇත්තහුගේ යම් කාය කර්මයක් කාය විඤ්ඤාප්තියක් කාය විඤ්ඤාපනයක් වෙයිනම් මෙන්න මේ විඤ්ඤාප්ති රූප උපදවන අවස්ථාවක් තියෙනවා මේ සිත්වල. ඒ වෙලාවේදී මේ සිත මේ රූප උපදවන පැත්තට නැඹිලා නම් තියෙන රූපය කියන එක මේ වෙලාවේදී මේ සිතෙන් අතීතය අරමුණු කරන්නේත් නැහැ. මේ වෙලාවේදී මේ සිත් තුළින් අනාගතය අරමුණු කරන්නේත් නැහැ. මේ වගේ වෙලාවේදී මේ සිතින් වර්තමානය කියලා එක අරමුණු කරන්නේ නැහැ. රූපය හදනවා, විඤ්ඤාප්ති රූපය උපදවනවා කියන පැත්තට යෙදිලා තියෙනවා. එතකොට මෙන්න මේ වගේ වෙලාවකදී මේ සිත් වලට නොකිය යුතුයි අතීත අරමුණයි අනාගත අරමුණයි පච්චුප්පන්න අරමුණයි කියලා. කියන එකයි මගේ අදහස. නියමාර්ථය වෙන්න ඕනේ ඕක කියන එක. ඒ නිසා ඒක අදහස තබා ගන්න. අටුවාචාර්යන් වහන්සේලා මෙහෙම කියනවා කියන එක තේරුම් ගන්න කියන එක ආරම්මන ධර්මියෝ හොඳට පිළිතලා හිටින්න. ආරම්මන ධර්මියෝ කියන්නේ මොනවද කියලා ආරම්මන ධර්මයන්ට අරමුණු වෙන ධර්මතා මොනවද කියලා බලන්න. අරමුණු වෙන ධර්මතාවයේ තියෙන ලක්ෂණයෙන් ආරම්මන ධර්මතාවයේ කිව්ව හැකිද කියලා බලන්න. ඒකයි මට ඕනේ. ආරම්මන වෙන ධර්මයන්ගේ ලක්ෂණ තමයි නිවනයි රූපයයි අසංකප්පයයි රූපයයි. ආරම්මන කරන ධර්ම ආරම්මන කරන ධර්මයන්ට අරමුණු වෙන ධර්ම. ඒ ධර්මයන්ගේ ලක්ෂණය තමයි අනාරම්මන බව. ඒ ධර්මයන්ගේ ලක්ෂණය අනාරම්මන බව. නමුත් හිතින් අපි හිත හැම වෙලෙම අපි කරන්නේ දැරදයක්මනේ. මොකද හැම වෙලාවෙම මොකද අපි දක්ෂයි. මම කියන්නේ මේ ඇහෙන් පුළුවන් රූප බලන්න විතරයි. නමුත් අපිට දැකපු දේ අහන්නත් පුළුවන්. කනට පුළුවන් ශබ්ද අහන්න විතරයි. නමුත් අපිට අහපු දේ බලන්නත් පුළුවන්. අපි ඉතින් හැමදාම හරි දක්ෂයි බැරි දේවල් කරන්න. ඒ වගේ අපි අරමුණු කරන්න බැරි දේවල් අපි අරමුණු කරනවා. අරමුණු කළාට මේකේ තියෙන පිරිසිදු ඇත්ත. අපිට අරමුණු කරන්න පුළුවන් කම හෝ බැරි කම නෙමෙයි මෙතන තියෙන ප්‍රශ්නේ. මේ පිටකෙන් පෙන්වන්නේ පිරිසිදු ඇත්ත. ඒක තේරුම් ගන්න කියලා මම කියන්නේ. ඒක අපිට තේරෙන අපේ මට්ටමට ගැට ගහලා ගලපල බලන්න එපා. අපිට අද රූපේ අරමුණු කරන්න පුළුවන්. හරි. අපි නිකමට කියමු චක්කු ධර්මතාවයක් හැටියට චක්කු විඥානයේ උපදින්ට රූපේ ආරම්මන ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. හරි. රූපේ ආරම්මණය ප්‍රත්‍යයෙන් ප්‍රත්‍යයයි. හරි. රූපේ ආරම්මණය කරමින් එතකොට ඉපදලා තියෙන වර්තමාන චිත්තචෛතසික ටිකක් නะ. ඒ චිත්තචෛතසික ටික ඉපදিলা උපකාර වෙලා තියෙන මොකේදද? චක්කු විඥාන උපදින්න. ඔය කියේ මොකද? පංචද්වාර වජන සිතට. පංචද්වාර වජන සිත මොකද්ද? රූපේ ආරම්මණ කිරීම වතින් ඒ සිත ඉපදিলা තියෙන. රූපයක් හම්බෙලාවත් නැහැ නේද? එතකොට ඒද චිත්තචෛතසික පැත්ත මේ කියන්නේ. ඒ නිසා හොඳට තේරුම් කරගන්න ප්‍රඥාප්ති මේ ආරමණ ධර්මය කියලා කිව්වහම අතීත වේවා අනාගත වේවා වර්තමාන වේවා ආරමණ ධර්මය කියලා කිව්වහම ඒ ආරමණ ධර්මය තමයි මොකද්ද මේ කුසල සිත ඒ සිතේ පවතින චෛතසික ටික අකුසල සිත ඒ සිතේ පවතින චෛතසික ටික ඒ ක්‍රියා සිත ඒ සිතේ පවතින චෛතසික ටික දැන් ඕනේ ඒ සිත අතීත උනේ කොහොමද අනාගත උනේ කොහොමද වර්තමාන උනේ කොහොමද ඒ සිත අතීතද අනාගතද වර්තමානද කියලා කියන්න බැරි උනේ කොහොමද කියන එකක් මිසක ආරම්මණේ තියෙන ගතියෙන් කියන්න බෑ. මෙයා ආයේ ආරම්මණ කරනවා නම් දැන් රූපය අනාරම්මණය. නමුත් මෙයා රූපය ආරමුණු කරනවා නම් පච්චුප්පන්න ආරම්මණය කියලා මෙයාත් නම් කළා. චක්කු විඥාණයට රූපය අනාරම්මණයයි. චක්කු විඥාණයට රූපේ ආරමුණු කළ නිසා හිතේ මෙයාට අනාරම්මණය කිව්වද එනවා. දැන් රූපයයි අපිට පිළිගන්න වෙනවා අපිට පිළිගන්න වෙනවා මේ බලන්න හොඳට මේක පරස්පරයක් නැද්ද කියලා මෙන්න මේක තියෙනවා බලමු ආකින්චයතන රූපංච නිබ්බානංච අනාරම්මන හරිද ඔන්න රූපය නිවන අනාරම්මනයි කියවනේ හරි එහෙනම් දැන් රූපයත් අනාරම්මනයිනේ එහෙනම් රූපය අරමුණු කරලා අනාරම්මන රූපය අතීත ආරම්මණය අනාගත ආරම්මණය පච්චුප්පන්න ආරම්මණය නොකිය යුතුනේ එහෙනම් ඒ රූපය අරමුණු කිරීම වශයෙන් උපදින මේ සිතට චක්කු විඥාන සිතටත් එහෙනම් කිය යුතුයිද ඒ සිතත් කිසි වෙලාවක අනාරම්මණයි කියලා කිය යුතුද නැද්ද එහෙනම් කියන්න වෙනව නේද නමුත් එහෙම කියලා නැත්තම් මම කියන එක දැන් ප්‍රඥප්තිය අනාරම්මන නිසා අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන කියන්න බෑ රූපයයි නිවනයි ප්‍රඥප්තියයි ප්‍රඥප්තිය ආරමුණු කරන නිසා මේ සිතට දැන් අනාරම්මනයි මේ වෙලාවේදී මේ සිත අතීත ආරම්මන අනාගත ආරම්මන වර්තමාන ආරම්මනයි කියලා කියන්න මොකද ප්‍රඥප්තිය ආරමුණු කරන්නේ මේ වෙලාවේදී කියනවා නම් එහෙනම් රූපයත් ආරම්මනයිනේ එහෙනම් ඇස් ඉදිරි පිටේන රූපය ආරමුණු වෙන වෙලාවේදී ඒ චක්කු විඤ්ඤාණයට කියන්න වෙනවා මොකද්ද අනාරමන ඇයි රූපේ අතීත ආරමණ අනාගත ආරමණ පච්චුප්පන්න ආරමණ නොකිය යුතුයි නම් ඒ ආරමණ විශේෂ හේතු වෙන වස්තුයෙන් මෙයා නම් කළා නම් මෙයාට කියන්න වෙනවා වේලාදී අනාරමණයි කියලා. කියලා මගේ සාධාරණ තර්කයක් තියෙනවා. මං කියන එක තේරෙනවා නම් සාධාරණයි මගේ තර්කය කියන එක මං කියන්නේ.
එහෙම නැත්නම් එතනදී වචනේ යෙදෙන්නේ
නැහැ. යෙදෙන්නේ නැහැ. එහෙමනම් පෙන්වන්න ඕනේ මට ආරමණයට ආරමණ වෙච්ච වස්තුව පැත්තෙන් නොකිය ආරම්මන වෙන චිත්තචෛසිකයන්ගෙන් කිය යුතුයි මෙයා මේ වෙලාවේ උනේ කොහොමද කියලා. දැන් අපි කෙලින්ම කිව්වා සතෙක් මරපු එකක් නැත්නම් සතෙක් මරපු එකක් කාට හරි දැනපු එකක් අතීතයේ සිහි කළ දැන් පටිඝ සිතක් උපන්නොත් ඔන්න බලන්න හොඳට දැන් උපදින පටිඝ සිත අකුසල් සිත ආරම්මන යටිත හරිනේ තව ටිකකින් සතෙක් මරනවා කියන එක අරමුණු කරලා උපදින දැන් මේ සිත අකුසල් සිත අනාගත ආරම්මන වර්තමානයේ ඇති ඉදිරිපිට ආපු දෙයක් කරන්න සිහි කරගන්න සිත පච්චපන්නා හරි දැන් ප්‍රඥප්තිය අරමුණු කරලා උපදින සිත අතීතද අනාගතද වර්තමානද නොකිය යුතුයි කියලා මෙයාට කියන්නේ ඇයි ඒ වස්තුවෙන් එයාට විතරක්ම ඉන්නේ ඇයි කියලා මම කියන්නේ. එහෙමනම් ඇස් ඉදිරි පිට දහපු රූපෙට රූපයත් අනාරම්මනයි. දැන් මේක සාධාරණද බලන්න මෙච්චර වෙලා සිත පැත්තෙන් අනාරම්මන බව බෙදලා. සිත පැත්තෙන් චිත්තචෛසික පැත්තෙන් අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන බෙදලා අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්ප ආරම්මනද නොකිය යුතුයි කියනකොට චිත්තචෛසික ටිකෙන් නෙමෙයි අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්ප ආරම්මනද නොකිය යුතු ධර්ම කියලා පෙන්වලා තියෙන්නේ මොකද්ද කියලා බලන්න ප්‍රඥප්තිය පෙන්වලා තියෙන්නේ ප්‍රඥප්තිය අතීත ආරම්මද අනාගත ආරම්මද පච්චුපාරාම නෙමෙයි. ඒක අරමුණු කරන චිත්තජෛසික ටික මේ වෙලාවේදී අතීත ආරම්මන නෙමෙයි එහෙනම්. චිත්තජෛසික පැත්තෙන් කියන්න බෑ. එහෙම උත් වැරදි. එහෙමනම් මම කියන රූපාරම්මණය කියන එකද රූපය තන ආරම්මණයයි. ඒ නිසා මම මගේ අදහස හරිද මේවා ගැන පුරාසලා සිතත්වා එකෙන් බොහොම වටිනා කාරණාවක් වෙනවා මේක තේරුම් ගත්තොත් මොකද්ද අපි මේ හැම කෙනෙක්ම හැමදාම සතරට ප්‍රතිසන්දි ගියේ කර්ම රැස් වෙන්නේ මොකක් නිසා කියලාද හිතන්නේ මේ ස්පර්ශ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරන ස්පර්ශ එක්කන්තයක ස්පර්ශ සම්බන්ධ එක්කන්ත ස්පර්ශ නිරෝධිය මැද මම මධ්‍යම ප්‍රතිපදාව කියනොත් නම් අවධාරණය කරන මේකම කියනවා කියලා විඥානයත් බාහිර මහ බූත රූපيات අතර හැම වෙලෙම අතරමැදිය ස්පර්ශයෙන් හටගන්න වේදනා සංඥා චේතනා ටික මේ සිතින් නාම ධර්ම අරමුණු කළයි රූපෙට බැසගන්නේ. උභහසලා නිකන් සිතින් නාම සංඥාවක් රූප සංඥාවක් හෝ ප්‍රඥාප්තියක් හෝ මොනව සිහි නොකර වස්තුවක් හොයන්න මෙහෙ පුළුවන්ද කියලා? පුළුවන්ද හොයන්න? බෑ. එතකොට මේ අපි යම් වෙලාවකදී හිතින් සිහි කරන නාම ධර්ම ටික හැටියෙන් නොදක රූපය හැටියට දැකපු නිසාම මේ හැවීම රූපයක් වේවීම දක්වා පරිවර්තනය වෙලා තියෙන අපිට. රූපේ යථා ස්වභාවය අනාරම්මනයි හැම වෙලාවෙම වේදනා සංඥා සංඛාරයම සාරම්මනයි. චිත්තචෛසිකයම සාරම්මනයි කියන නුවණ අපිට එළඹ සිටියොත් මේ ඉඳ නැත්තේ විඥාණයට රූපයට වැසගණ්ඩයි ඉඳ නැත්තේ. ඒතර යහපතක් වෙනවා. ඉතින් මේකෙදි නුවණක් තියෙන්න වෙනවා ටිකක්. මේ රූපය අනාරම්මනයි කියලා කියන්නේ ඇයි කියන එකෙන්. ඒකෙදි අපි අර්ථයේ තේරිය යුතුයි කියලා මම කියන්නේ රූපය අනාරම්මනයි කියලා කියනකොට ඒකෙන් කියන්නේ සිතට අරමුණු කරන්න බෑ කියන එකක් නෙමෙයි. සිතට පුළුවන් හැම වෙලෙම රූපය අරමුණු කරන්න. අරමුණු කරනවා කියලා සිතින් කළා තියෙන රූපය සිහි කරනවා කියලා දැන් කුටිය සිහි කරන්නකෝ. කුටිය කියන එක රූපයක්නේ. හරි. දැන් රූපය සිහි කරන්න කුටිය. කුටිය කියලා සි ඔබහන්තලට කුටිය වූ රූපයක් සිහි කරනවා කිව්වා කියන සිත මට බලන්න ගියොත්. ඔතන චිත්තජයසික ටිකක් හම්බ වෙයි මිසක මට ඔබහන්තලගේ රූපෙ මම මෙදිලා. සම්මාදිට්ඨිය කියන්නේ ඇත්ත ඇති හැටි දකිනවා. ඔබහන්තලා චිත්තජයසික ටිකේ තියෙන තැනක රූපෙකුත් එක්ක චිත්තජයසික රූප තුනකින් දුක් විඳිනකොට උපන්න චිත්තජයසික ටිකක් දුක් විඳිනවා. ඒ චිත්තජයසිකට එකතු වෙච්ච රූපකණු දුක් විඳිද්දි බෝහන්ති රූපේ සිහි කරනවා කියන තැනක චිත්තචෛසික ටිකක් නේද ඉපැද්දුවේ කියලා මම නුවණ තිබ්බොත් මම මේ වහන්තුල ඇසුරු කරන රූපෙන් උත්මිදිලා මම මේ චිත්තචෛසික ටික හටගෙන නිරුද්ධ වෙනවා කියන තැනකින් ඉඳි. එතකොට මේ අන්න ඒ වගේ ටිකක් වෙනවා. ඒ වගේම මේ ටික කළාම අපිට තව ටිකක් වෙනවා. හැම වෙලාවෙම පංච විඥානය කියලා කියන්නේ වර්තමානයි අතීත මතක් වෙනවා කියන හැම දෙයක්ම ගෙනල්ලා දීලා තියෙන මනෝ විඥාන මට්ටමින් කියන එකක් කියනවා. අනාගතය කියලා යම්ම දෙයක් කරනවා නම් කරන්නේ මනෝ විඥාන මට්ටමින් කියන එක කියනවා. සෑම කුසලයක්ම සෑම අකුසලයක්ම වෙන්නේ මනෝ විඥාන මට්ටමින් කියන එක කියනවා. එතකොට දැකපු දෙයට අපි කවදාවත් දුක් වෙනවා නෙමෙයි. දැකපු දේ නිරුද්ධ වෙලා ඒක හිතින් හිත හිතාමයි දුක් වෙන්නේ කියන එකක් කියනවා. දැකලා නිරුද්ධ වෙච්ච දෙයට අපි කල කී දේවල් වලින් සතුටක් එනවා නම් ඒ සතුට විඳින්නේ අපි මනෝ විඥාන මට්ටමින් හිත හිත අපේ මෝඩකමටයි කියන එකක් කියනවා. මොකද එහෙම දෙයක් නැහැ. අතීත අනාගත කියන අන්ත දෙක හැම වෙලෙම අපිට හසුරු වෙලා හසුරු වෙලා තියෙන මොකේද? මනෝ විඥාන කියන මට්ටමින් කියනවා. මෙන්න මේ ලෝකේ වර්තමානයේක උපදින කෙලෙස් බොහොම ශේෂයයි තියෙන්නේ. අතීතය හා අනාගතය අනුව තමයි බොහෙවින් කියලා පවතින්නේ. මේ අතීත අනාගත දෙක අතහැරනොන වර්තමානයේට වර්තමානයක් කියලා කියන්නේ නැහැ. ඉතින් මේ ධම්පරියාය අපිට කළාම ඉගෙන ගත්තාම මෙන්න මේ වගේ බොහෝම වටිනා කාරණා ටිකක් හම්බ වෙනවා. ඒක තවත් ටිකක් තිබුණා තියෙනවා. රූපවචර චිකචතච දයන කුසලතෝච විපාකතෝච කීටිතෝ චතතච දයන විපාකතෝච ආකාසඤ්ඤායත ආගින්ඡායතනේ චත්තාරු මග්ග අපරියපන්න චත්තාරි සාමාන්‍ය පලාන්නේ ඉමේ ධම්මන වත්තබ්බා අතීත ආරම්මන අපි අනාගත ආරම්මන පච්චපන්න ආරම්මන අපි හරිද රූපංච නිබ්බානංච ආරම්මන හරිද රූපියටයි නිර්වාණයටයි කතාවක්ම නැහැ ඒක අනාරමුම්මයි අර ඉස්සෙල්ලා කියපු දේවල් අතීත ආරම්මනද අනාගත ආරම්මනද වර්තමාන ආරම්මනද නොකිය යුතුයි කියලා පෙන්වනවා මොකද්ද රූපෝචර චිකතසුත ධ්‍යාන කුසලතෝච විපාකතෝච කිරියතෝච එතකොට මෙතනදී දැන් හොඳට ගන්න තුන්වෙනි හතරවෙනි ධ්‍යානයේ තුල තියෙන කුසලයේද විපාකද ක්‍රියාවද චතුත්ථ ධ්‍යානයේ විපාකයේද ආකාස සංඥායතනයේද ආකින්චායතනයේද මෙන්න මේ ඒ ටිකක් සතර මාර්ගත් සතර ඵලත් මේවා නවත්තබ්බා මේවා නොකිය යුතුයි අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පන්න ආරම්මනද නොකිය යුතුයි කියලා පෙන්නනවා ඇයි අපි කියමු දැන් හොඳට බලන්න මම මෙතනදී කිව්ද මේ චිකත චුක්ක ධ්‍යාන වලදී මගේ අදහස අජ්ජුපේක්ඛා කියන මට්ටමට එනවා නම් තමන් තමන් කෙරෙහිම නැඹුරු වෙලා නම් මේ සිතෙන් අතීතයේ සිහි කරනවා හෝ අනාගතයේ සිහි කරනවා හෝ වර්තමානයේ සිහි කරනවා කියන සිද්ධියක් නැහැ. එතකොට මේ සිතේ එහෙම ධර්මතාවයක් නැහැ. එතකොට ආධ්‍යාත්මික බාහිර අතීත අනාගත ධර්මතා නැහැ. මාර්ග සිත්වල ඵල සිත්වල මොකද තුන් කාලෙම මෙතිලා ඒ සිතේ තියෙන ගතියයි ප්‍රකට අපිට ඊට පස්සේ නිවන කියලා හම්බෙන්නේ ඒ සිතේ තියෙන ගතිය. ඒ සිතේ තියෙන ලක්ෂණය. ඒ නිසා එහෙම නැතුව වෙන මෙවකක් නෙමේ. එතකොට රූපංච නිබ්බානංච අනාරම්මණං ඒ ගැන අතීත ආරම්මණය අනාගත ආරම්මණය පච්චුප්පන්න ආරම්මණය නොකිය යුතුයි කියන වචනේ දෙය දෙන්නේ නැහැ කියලා. සුදුසු නැහැ කියලා. ඒ කියන්නේ යෙදෙන එක ගැන කවර කතාවද? ඒ කියන්නේ රූපය නිවලා අනාරම්මවයි කියනවා. අනිත් ඒවා අතීත ආරම්මනද අනාගත ආරම්මනද පච්චුප්පන්න ආරම්මනද නොවෙනවා මේ චිත්තජයසික මොකද? නිවන අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන නෙමෙයි. එතකොට ඒ නිවන නම් සාක්ෂාත් වෙන්නේ මේ සිතට. ඒ නිවන නම් දකින්නේ මේ සිතට අරමුණ කිරීම නෙමෙයි. ඒක දර්ශනයක් නා. ඒ දැකීම නම් එතකොට ඒ සිතට අතීතය සිහි කරනවා කියලා අතීතං නාන අගණේය නප්පටිකං කේය අනාගතං යදතීතං පහිනං තං අපත්තං ච අනාගතං අතීතයන් හොයන්න එපා අනාගතය ප්‍රාර්ථනා කරන්න එපා අතීතේ ප්‍රහිනයි අනාගතේ පැමිණෙන පච්චුප්පන්න යේදමේ තත්ත්ව විපස්සති කියලා කිව්වම එතකොට වර්තමාන ඒ ධර්ම විදර්ශනා කළාම ඇති වෙන ප්‍රතිඵලයක් නම් දකින්නේ මේ සිතට කිය යුතුයි අතීත ආරම්මන අනාගත ආරම්මන පච්චුප්පන්න ආරම්මන කිය යුතුයි කියලා ඒ කෘත්‍යයට ඒ සිතේ ආරම්මණය මෙවියක නෙමෙයි ඒ සිතේ ඉඳලා තියෙන කෘත්‍යයක් තියෙනවා. ඒ චිත්තජයසික ධර්ම අනාරම්මන වුණා එහෙම. ඒ සිතින් අරමුණු කළා නම් ප්‍රඥප්තියක් හරි නිවනක් හරි ඒක සාරමණ. රූපේ අරමුණු කළා නම් සාරමණ වෙනවා. එන්නේ මොකගේ අදහස නමුත් මෙතෙන්දී බලන්න ඒ වගේම මේ නිවන යනාරම්මනයි කියන වචන ටික හැමතැනකදීම අපිට හම්බ වෙනවා නැවත නැවත මේ ටිකේ අර්ථයත් හොඳට තේරුම් කරගන්න උත්සාහවත් වෙන්න. දැන් අපි කියමු මේ රූපය අරමුණ කළා උපදින ධර්මතා චිත්තචෛසිකට රූපාරම්මන කියනවා. නිවන අරමුණු කළ උපදින චිත්තචෛසිකයට මොකද කියන්නේ? මග්ගාරමණ කියන. නිබ්බාන අරමුණ. නිරෝධ සංඥාවක් කියන. එතකොට ඒක නිවර නෙමෙයි කියලා කියන්නේ. අසංගතේ නෙමෙයි. මොහොත අරමුණු කරන එක මොද නෙමෙයිනේ.
චිත්තකින් නෑ
ඒකෙන් පෙන්නන්නේ තමම වඩවු මාර්ගය ආරම්භු කරන්න පුළුවන්. ඒ නිසා ඒක මග්ග ආරම්භණයි. එතකොට මාර්ගය ආරම්භු කළා උපදින චිත්තචෛසික ධර්ම ටික මේ අර කාමෝචර කුසල් හෝ ක්‍රියා ඒවට මග්ග ආරම්භණය කියලා කියන මාර්ගය ආරම්භු කරන නිසා කියලා කියන එක නම් ගත්තා කියලා.
ආරම්භු කරන නිසා තමයි ඒක නිවන නැහැ කියලා
දැන්නේ. නිවන නැහැ ලැබපු එක ප්‍රත්‍යක්ෂය කරනවා කියන්නේ ඇතිහත්කමක් නැහැ. එතකොට මෙන්න මේ ටික අපිට කළාම අපිට හම්බ වෙනවා පංච විඥාණයෙන් කෙරෙන බොහෝම පරිත්‍ත කෘත්‍යයක් විතරයි. මනෝ විඥාණයෙන් තමයි අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයක් අපිට හම්බ වෙන හැම තැනකම මනෝ විඥාන මට්ටම. එතකොට ලෝකය කියන එක හම්බ වෙන්නේ අපිට මනෝ විඥාන මට්ටම විතරයි. එතකොට සත්පුද්ගල ආත්ම භව අපිට ඇසුරු වෙලා තියෙන්නේ මනෝ විඥාන මට්ටමෙන් විතරයි. ඒ කියන්නේ කාම භව, රූප භව, අරූප භව තුන් භවය හම්බලා තියෙන්නේ අපිට මනෝ විඥාන මට්ටමෙන් විතරයි. මේවා අන්තිමට ගත්තාම සංකල්පමේ දුක් ටිකක් හැටියට යනවා. ඒ නිසා අපිට පුළුවන් නම් මෙන්න මේ ධර්මයන්ගේ අර්ථය හොඳට පිළිතලා ඒ විදිහට හිත තියන්න මේ චිත්තචෛසික ටික ප්‍රකට කරගන්න. අපිට ජීවිතයේ දැනේ රූපයේ අනාරම්මන බව, අපිට දැනේ අසංකතය අනාරම්මන බව කියන එක මගේ අටුවාව, මගේ අදහස. ඒ නිසා මේ දහම් පරියායත් හිතන්න කරුණු තියනවා. මේක හිතලා තේරුම් ගන්න හැමදෙනාම උත්සාහවත් වේවා. අපි ඊගාව ටික පස්සේ කතා කරමු.